මේක ප්‍රශ්නයක් තියෙනවා. අප විසින් පින් පැමිණීමේදී මියගිය සතර වර්ගයේ ඥාතීන්ට පින් අනුමෝදනාවෙන් ඒ අය සුගතියට පැමිණේයයි අපි විශ්වාස කරමු. නමුත් අප පවුලේ බිරිඳගේ සහ දූ දරුවන්ගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වීමට ආරාධනා නොකිරීම නිසා ඒ අයගෙන් අපට යම් අහිතකර තාවයක් ඇති නොවේද කියලා මේ එක ප්‍රශ්නයක් අහන්නේ. දැන් මේ සතර වර්ගයේ ඥාතීන් කියනකොට ඔබ තේරලා ගන්න ඕන. මව සහ මවට ඥාති වෙච්ච අය. පියාට සහ පියාට ඥාති වෙච්ච අය. යම්කිසි දරුවෙක්ට නම් ඒ දරුවාට මවගෙන් සහ පියාගෙන් ඥාති වෙච්ච දෙගොල්ලන්ගෙම ඥාති සම්බන්ධතාවයේ තියෙනවා. ඒ වගේම යම්කිසි දරුවෙක් භාර්යාවක් ඉන්නවා නම් ඒ වගේම භාර්යාවටත් ඥාති සම්බන්ධතාවය ඇති වෙලා තියෙනවා තමන්ගේ. තමන්ට තියෙන නෑදෑ උරුමය. ඒක ඒ විදිහට සම්බන්ධ වෙනවා. එතන මෙන්න මේ ආකාරයෙන් දකින්න ඕනේ ඥාති සම්බන්ධතාවය ඇති වෙන හැටි. දැන් තමන්ගේ ඥාති උරුමය, ලේ ඥාති උරුමය දරුවන්ට තියෙනවා. තමන්ගේ දරුවන් දැන් මේ කියන්නේ මේ වරහන්නේ තියෙන බිරිඳගේ සහ දූ දරුවන්ගේ මියගේ ඥාතීන් ආදීන්ට ගන්නට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. තමන්ට සම්බන්ධ වුණා තමන් ප්‍රදාන කරේනි තමයි සතර වර්ගයේ ඥාතීන් සම්බන්ධ වෙන්නේ. මවගේ පාර්ශවයයි පියාගේ පාර්ශවයයි කියන දෙකේ මවගේ අම්මා තාත්තා පියාගේ අම්මා තාත්තා ඔය සතර වර්ගයේ ඥාතීන් සම්බන්ධයි. තමාට යම්තරමක් ඥාතියන නම් ඒකාන්තයෙන් සම්බන්ධයි. ඒක කියන්න දෙයක් නැහැ. තමන්ගේ ඥාතීන් සම්බන්ධ වෙනවාමයි සතර වර්ගයේ ඥාතීන් සහිතව ගන්නකොට. සතර වර්ගයක් හැදෙන තමන්ගේ අම්මා තාත්තා කියන දෙන්නගේ. අම්මගේ අම්මා තාත්තයි තමන්ගේ පියාගේ අම්මා තාත්තයි කියන මේ දෙන්නගේ සියලු පාර්ශව. ඒවා තමයි අතීත සතර වර්ගයේ ඥාතීන්. සියලු ඥාති හිතයිසින් කියලා ගන්නකොට තමන්ට ඉන්න සම්බන්ධ වෙන යන්තාක් ඥාති උරුමයක් ඇද්ද? භාර්යාවත් ඥාතිත්වයට සම්බන්ධයි. පිරස්තර කෙනෙක් වෙන්නේ නැහැ. ඒතොර දරුවෝ තමන්ගේ ලේ උරුමයට සම්බන්ධයි. ඒ නිසා කොතන කිව්වත් ඒ ඥාතිත්වයේ තමහා තියෙන සියලු ඥාතිත්වයේ සම්බන්ධයි. ඒ ඥාතියින්ට ඥාති හිතවතුන් එනකොට සියල්ලන්ගේම ඥාති මිත්‍ර. ඒ කාරණා දෙකක් කියනවා. සතර වර්ගයේ ඥාතියින් විතර නෙවෙයි ඥාති මිත්‍රාදීන් කියනකොට. මිත්‍රකම් ඇති අයම තමයි අපේ පවුල් වලට විවිධාකාරයෙන් සම්බන්ධතාවයන් ඇති වෙන්නේ. හතර සම්බන්ධ වෙන ඒවා තියෙනවා හිංගි හිංසා කරන්න. දෙවිදත්තර අර බොහෝතන් වහන්සේ පස්සේ ආවා වගේ එහෙම සම්බන්ධ තියෙනවා. ඒක වෙන වංශයක්. නමුත් හිතවත් අය ඥාතීන් කිව්වහම ඒ සියලු ඥාති හිතයිසීන්ගේ සම්බන්ධතාවයේ කොහෙන් හරි සම්බන්ධලා තියෙනවා. මොකද ඒ අපේ පැවැත්ම තුළ සසර ගමනේ එනකොට නිකන් අහක ගිහින් උපදින්නේ නැහැ. හිතු තැන්වල උපදින්න ක්‍රමයක් නැහැ. ඉපදීමත් හේතුඵල සහිතයි. කෙනෙක් මරාට පස්සේ නැවත උපදින්නේ හේතුඵල හටාවට අනුව, උරුමයකට අනුව. ඒ උරුමකම් හිමිකම් තියෙන්න ඕනේ කෙනෙකුගේ උප්පත්තියේ ගැබකට එන්නත්. එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි කාට හරි ණය වෙලා තියනවා නම් හරි, ණය දෙන්න තියනවා නම් හරි, ওই දෙක නිසා හිමිකමක් තියෙනවා, සම්බන්ධයක් ඇති වෙලා එක ණය ගෙවන්න, එක ණය ගන්න. මෙන්න මේ ක්‍රම දෙක නිසා සසලදී එන දුව පුතා ආදී වශයෙන් එන අය, දරුවන් වශයෙන් උපදින අය, භාර්යාවන් වශයෙන් ස්වාමි පුරුෂයන් වශයෙන් සම්බන්ධ වෙන අය, ওই කාරණා දෙකටම එකතු වෙනවා. ඉතින් ණය දෙන්න කෙනෙක් ආවොත් එහෙම බොහෝම බැගෑපත්ද හැම උද්දවාවක් උපකාරයක්ම කරනවා. ණය ගන්න කෙනෙක් ආවොත් එහෙම ඔළුවේ කෙස්ටි ගැදලා කඩලා හරි කමන්නේ නැහැ, තියෙන සීසත් ඔක්කොම සූරයන් කාලා ඌ කාලකන්ණියක ඉඳලා පුළුවන්. ඌ ණය අරයි යනවා. ඒ ක්‍රමයක් තියෙන. කොච්චර ණය ගත්තත් ඒක හොඳයි. ණය තියෙන එක. එපා වෙ ඉන්නේ නැහැ. ණය දෙන්න තියෙන එක. කොච්චර බැන්නත් මොනවා කරත් අත්හරින්නේ නැහැ, ණය දෙනවා. ඔන්නෝම ක්‍රමයක් තියෙන ණය ගන්න දෙනවා. මේ සතරේ කොහොම දෙයක් තියෙනවා. ඕක දැනගන්න හොඳ ලේසි ක්‍රමයකුත් හොඳ සාමාන්‍ය පුද්ගලිකව හිතන්න විවේචනය කරන්න යන්න එපා. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන නමුත් හිතාගන්න කාරණයක් තියෙනවා. ඔය සමහර පවුල් වල දකින්න තියෙන දෙයක්. සමහර දරුවෝ තේ හත ඔක්කොම වීදම් කරලා දාඩිය මහතිය හරි හම්බ කරන්නේ නැති වෙරි අය ගැන කියන්නේ වැඩියෙන්. ඔය දකින්න පුළුවන් දෙයක්. අනුන්ගේ වත්තක කුලී කරලා හරි කමක් නැහැ, කීයා හරි හොයලා ගිහිලා අම්මට තාත්තට බොහෝම ආදරෙන් ලැබිකමින් සලකන ළමයි ඉන්නවා. ඒ පවුලේම තව එකෙක් උපදිනවා. අම්මා එකක් හොරකම් කරනවා, තාත්තා එකක් හොරකම් කරනවා, කණි දින ખરાબ වූ හරි අත ගගා ඉන්න කම ගලවගෙන ඉහිලා විකුලව කසිපු ගහනවා, මොනවා හරි කරනවා, ওই જાතියෙකුත් ඉන්නවා. අර අම්මයි තාත්තයි වැඩි ආදරේ කාලේ දිහා හොල්ලා හොයලා බලන්න. මොනවා කරන්න දන්නේ ඌ නැති වුණා නැති වෙයි කියලා ගාන්දේ නැහැ. අපි කන්නේ පොඩි එකානේ බල වීසානේ. ඌට මොකද කියන්න එපා ඉතින්. ඒකල ආදරේ කොච්චර කළා. උඹට මොකද දලා තියෙන්නේ? උඹට නැති ඔය මොනහරි වැඩ කරම ඔයක තමයි උඹට ලොකු. හැම වෙලෙම හින්දියකින් තාව කතාවක් කිව්වා කියන්නේ දෙන එකට. අපි හිතනවා දෙන එකට හොඳ වෙන්න ඕනේ යථාර්ථය ඒකයි. හොඳනි කායක තරහ වෙන්න ඕනේ. තියෙන එකේ වංකොල කායෙ නෙනේ කායක තරහ වෙන්න ඕනේ. දෙන එකයක හොඳ වෙන්න ඕනේ දෙමව කී හරි. ඕකේ අනිත් පැත්තනේ යන්නේ. හිතලා බලන්න ඔක වෙනසක් නැද්ද කියලා. උදව් කරන උපකාර කරන එක නා පෙන්නන්න ඕනේ. අපිට හිතෙනේ උදව් කරනවා උපකාර කරනවා කියලා. එයා ගුණවතෙක් නා සියල්ලන්ට උදව් කරන්න ඕනේ උපකාර කරන. අනිකකින් හොල්කම් කරන්නේ නැතිදලා කන්ටි එක දෙනවා. පිරිසකර කණ්ඩ බොණ්ඩ දෙනවා සේසාරක් දෙනවා. තව එකකින් තියෙන මරාලේ ඔක්කොම සූරාගෙන එනවා. වංචාවෙන් හරි ඕනේ හිකි. එක කොළසකර තියෙන ඒවත් එක දෙනවා. මොකද මේ මිනිසුගේ ගුණේ නෙමෙයි. ඔය ගනුදෙනුවේ හැටි. ගුණේ කියන එක නම් පොදුයි. සියලු සත්ත්වයන්ට පොදු කරුණාවක් මෛත්‍රියක් කියන එකක් තියෙනවා. එයාගේ ගුණයක් තියෙනවා. ගුණේට දෙන එකනාගේ තියෙනවා දීමේ චේතනාව. නැතිවරියට අහිංසකයට කරුණා මෛත්‍රිය සලකන ගති ලක්ෂණ. එයා ඒක ભેද කරලා වෙන් කරලා යන්නේ නැහැ. ඒක වෙනම ගුණයක්. අහ ගුණේක ස්වභාවයෙන් එනවා පුද්ගලයන්ගේ ණය ගන්න දෙන්නේ. ණය වෙච්ච කෙනා ණය ගවන්න දෙනකොට ෆේන්නේ හැම වෙලෙම නොදී ඉන්න හොඳ නැහැ. පෝෂණය කරන්න ඕන. දෙන්න ඕන. ඒ කොච්චර දිදී ණය ගැනීම ඉවර නැති දාකල්. උඹට ලොකු අමාරුවක් ඇවක හිටහන් අද රසාවතර හින ගන්න යව හිටහන් අපිට සලකපන්. එහෙම කරපන්. කොච්චර හැලකුවා ඒකේ තියෙන පුංචි අඩුවක් අකලන්නේ වයින්නවා. හොඳ නම් කියන්නේ නැහැ. ඔය ඔහොම එයා දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ ඒක ගුණයක් නෙමෙයි, ඒ සාමාන්‍ය ලෝකයාගේ ගනුදෙනුවේ හැටි. ඔය ගනුදෙනු කරන ආකාරයෙන් යම් කිසි කෙනෙක් ණය වුණාට පස්සේ ණය ගෙවන විපාක වශයෙන් ඇවිදලා උපදිනකොට ඔකේ උපදින ඔය විදිහට තමයි. ඉතින් ඕකෙන් හොයන්න බෑ කෙනෙක්ගේ කරුණාව, මෛත්‍රිය, යහපත් ගුණේ අම්මා තාත්තාට සලකන හේතුවෙන් මෙයා හොඳයි. දොස් කියන හේතුවෙන් මෙයා නරකයි. එහෙම හොයන්නත් බෑ. එතන තියෙනවා ගනුදෙනුවේ ක්‍රියාකාරීත්වය. පොදුවේ ලක්ෂණයක් තියෙනවා. අය පොදුවේ පරික්ෂා කරලා හොඳ බැලුවොත් එහෙම දකින්න පුළුවන්. නෑ තමා තමා ගැනීම වර්ෂණය කරනවා දකින්න පුළුවන්. ඇත්ත වශයෙන් මම යම්කිසි කෙනෙකුට සලකන්නේ ඒ විශේෂ යම්කිසි දෙයක් උදෙසා සැලකීමක් තියෙනවා. කෘතෝපකාර සලකන ඒක නෙමෙයි. එහෙම නැතුව යම්කිසි කෙනෙකුට විශේෂයෙන් සලකන්න හිතෙනවා අනික් කාට ඒක එහෙම නොකර ඉඳ හිතෙනවාද? කෙනෙකුට දුකක් කරදරයක් එන්න පිහිට වෙන්න හිතෙනවා කෙනෙකුට. ඔකට හොඳ වැඩි කියන තව කෙනෙකුට. එහෙමද මම? එහෙමනම් මට මානසික වශයෙන් මම වැඩිලා නෑ. කෙනෙකුට කරදරයක් කරනකොට ඕකට හොඳ වැඩි එහෙම උනේ එක කියනවනම් කෙනෙකුට දුකක් කරදරයක් කරනකොට ඒකට විශේෂයෙන් සලකනවනම් ඒකෙන් අපිට නිගමනය කරන්න බෑ තමන්ගේ මනස සුද්ධ වෙලා තමන්ට කරුණා මෛත්‍රිය පිහිටලා කියලා. කරුණා මෛත්‍රිය පිහිටන හතුරට නම් කරදරයක් කරනකොට ඕකට හොඳ වැඩි උනේ එහෙම උනේ එක මදි ඕකට කිය කිය එහෙම කියන්නේ නෑ. ඒ ගුණයේ ස්වභාවයන් එහෙම එකයි. ගුණේ වෙනම තෝරාගන්න හරි අමාරු වෙලා. ඒක එක තැනකින් එක ක්‍රියාවලියකින් එක්කෙනෙකුට දෙන්නෙකුට කරන උදව්වකින් උපකාරයකින් මෙයා බොහෝ ගුණවතෙක්ද ගුණහීනේද කියලාත් එහෙම තෝරා ගන්න බෑ. සමහර වෙලාවට සසෙද්දී යම්කිසි බුද්ධලයෙක් එක්කලා විවිධ අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ වැදී එකතුනහම යම්කිසි ගුණවතෙක් නමුත් ඔහුට හිත ඇදිලා යන්නේ නැහැ. අර Tamanට හිංගි හිංසා කරලා හිටන් ඒකට දැන් ඔහු ණය දෙන්න නම් ඇවිදිලා ඉන්නේ. බොහෝ අමාරුවෙන් තමයි ඔහුට යහපත කරලා හිටන් හොඳක් කරන්න හිතෙන්නේ. පොඩ්ඩක් බයිනවා හිතෙන්නේ. දොස් කියන්නවා හිතෙන්නේ. ඒ මොකද අර ණය දෙන්න ආපු එකනාලේ ගණ්ඩා ආපු එක ගනු දෙනුවේ හැටි. ඒක ಗುಣධර්මano හොයන්න පුළුවන් එකක් නෙමෙයි. ಗುಣධර්මano හොයනවා නම් යහපත් කෙනා දානමය ගුණයක් තියෙන කෙනා නැති පරිින්ට උදව් උපකාර කරන කෙනාට එහෙම කෙනා හතුරාය මිතුරාය කියලා එහෙම වෙනසක් නැතුවත් ඒ කෙනෙකුට දුකක් කරදරයක් ඇති වුනහම ඒ උදව් කරන උපකාර කරන ගති ලක්ෂණේ තියෙනවා. සමානව නොකරන්න පුළුවන් ඒක වෙනම දෙයක්. මොකද හේතුව උපකාරීට කෘතෝපකාරී විශේෂයෙන් කරන්න ඕන නිසා ඒක සමානව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂ උපකාරයක් වශයෙන් උපකාරීට කෘතෝපකාරීට එහෙම කරනවා. නමුත් ඒක නිසා කියනවා නැතිබැරි කෙනෙක් හිටියත් එයාට නොදී ඉන්න පන්න ගන්නේ නැහැ. දෙන්නන්ට දෙන්න, නොදෙන්නන්ට නොදෙන්න, දෙන්නන්ට නොදෙන්නන්ට දෙන්න. මේ කරා කාලය කිරිච්ච විසාකා උපාතිකාවටත් යම් අවස්ථාවදී කරපු අවවාදයක් කියලා පෙන්නනවා. දෙන්නන්ට දෙනු, නොදෙන්නන්ට නොදෙනු, දෙන්නන්ට නොදෙන්නන්ටත් දෙනු කියලා. අන්න ඒක තමයි යම්කිසි බුද්ධිලයකට කටයුතු කරනකොට දෙන්නන්ට දෙනවා නොදෙන්නන්ට දෙන්නේ නැහැ. නමුත් නොදෙන්නන්ටත් නොදෙනු කියනවා නොදෙන්නන්ටත් දෙන්නන්ටත් දෙනු කියන වචනයක් තියෙනවා. නැති බැරි ඉලාවක් දුක කරදරයක් ඇතිවෙනවා. ආපහු ගන්න බලාගෙන ඉන්නේ මේ. අන්න දයනුකම්පාව යම්කිසි උදව්වක් උපකාරයක් කරනවා. ඒක වෙනයි. ඒ වගේම තමන්ගේ යම්කිසි රැකී රසාදියක් ඇතනම් කටයුතු කරන කෙනෙක් ඇතනම් ඒවට උදව් කරන උපකාර කරන අයට යමක් දෙනවා. ඒකෙන් තමන්ට ලාභිකුත් ලැබෙනවා. එහෙම හරි දිවියේදී විශේෂයෙන් ඒකත් එහෙම තියෙනවා. ඉතින් ඔය වගේ අපි දකින්න ඕනේ යම කරනකොට ගුණධර්මයට අනුකූලව දෙන පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ ගුණයක් වැඩනන කවදාව හතුරට නමුත් හිංගියක් වේවා හිංසාවක් කරදරයක් වේවා කියලා එහෙම හිතන්නේ නැහැ. මේ ලෝක සම්මතිය තිබුණා පිළක් කරන මෙයා නම් එහෙම කෙනෙක් නෙවෙයි. හරි හොඳයි අපිට හරියට උදව් කරනවා උපකාර කරනවා හරියට සලකනවා හරි කරුණාවන්තයි. එක්කෙනෙක් කියනකොට අප යෝකයි කරුණාව ඕක අපිට මෙහෙම දේවල් කළා කියලා තව කෙනෙක් බයිනවා. එතන තිබිලා තියෙන පුද්ගලයාගේ හොඳක් කියලා එකක් නෙමෙයි ගරු දෙනුවක ලක්ෂණයක් ඒ දිවිලා තියෙන්නේ. ඉතින් ඕක හරි අමාරුයි පුද්ගලයා මයින්ඩ්. එයා මේ පුද්ගලයා විවේචනය කරන්නේ උදයන් වහන්සේ සම්පූර්ණ නවත්තලා තියෙනවා. ඒක තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ කියන කැලේ තවකින් නොකරන්න බෑ කියලා වෙන්නනවා. මොකද ඕක හරි සියුම් විසයක්. ඒ නිසා ඒකෙදි අපිට තෝරා ගන්න බෑ කෙනෙක් තියෙන ගුණධර්ම වල මට්ටම කොහොමද? මොහු මේ විදිහට කටයුතු කරන්නේ ගුණධර්ම ඇතුවමද? වෙන හේතු විතරද? මේ ආදී දේවල් වලින් අනික් කාට දෙන සැකය. ඒක විමර්ශනය කරගන්න බුද්ධඥානයක් ඕනේ. ලෝතරා බුදුරයන් වහන්සේලා තමයි යම්කිසි බුද්ධිලයේ නියම ස්වභාවයක් ගැන විවේචනයක් කරනවා නම් කොහොම කරන්නේ? යමක් කියනවා නම් කියන්නේ. අනික් අය තමන්ගේ අලුපාඩු හදාගන්න. තම තමන්ගේ අලුපාඩු හදාගන්න. කලක් ඇසුරු කරලා කෙනෙක්ගේ තියෙන ස්වභාවයේ මනා සිහියෙන් තේරුම් ගන්න එකපාර නිගමනය කරන්න එපා. ඒ පෙන්නන්නේ ඒකයි. ඒක පාර ගන්න බෑ කියලා පෙන්නනවා කෙනෙක්ගේ ස්වභාවය දැනගන්න. ඉතින් ඒ නිසා තමයි ඒ ක්‍රමයේ දකින්න ඕනේ. ඉතින් මේ ඥාති හිතයිසින් වශයෙන් ඉපදිලා එනකොට මෙන්න මෙහෙම සම්බන්ධතාවයන්ගෙන් උපදිනවා. මේ ඥාති හිතයිසී සම්බන්ධයෙන් ගනුදෙනු රටාවක් මුල් කරගෙන. ඉතින් අපි යම් කෙනෙකුට අනිකේ කවිල දෙන්න තියනවා නම් එයාගින්න අපිට කාදරය ප්‍රශ්නයක් කොහොමවත් දෙන්නේ නැහැ. ඉතින් ඒක ලෝක ස්වභාවයෙන් හරි ඔහු දෙන්න ආපු එකෙන් කාදරයක් නැහැ. නමුත් අපි කාට හරි ණය වෙලා තියෙනවා නම් ගණ්ඩාප එකකින් නම් හරි කරදරයි. ඒකෙන් තමයි පීරෙන්න ඕනේ කොහොම හරි. එන ඥාති හිතාසීන් අතර තමයි වැඩි හරියක් ඉන්නේ ওই ගනුදෙනු කට්ටිය. සසරේ ගනුදෙනු කාර්යය තමයි වැඩි හරියක් ඥාති හිතාසීන් වලෝ. උපදිනට උපදින්නේ තේතන මිස. ඈතට යවින්නේ කොහේ ඈත ගිහින් බැලුවත් මට සුදුසුයි මෙන්න මෙහෙ ඉන්න කියලා හිතුණා නම් ඔය ඥාති හිතයි සම්බන්ධයට කොටු වෙලා තියෙන අපි දන්නේ නැති එක. ඒ නිසා අන්දිතෙන්දී ගනුදෙනුව පියව ගන්න ක්‍රමයක් තියෙනවා. සසරෙදී අපි යමක් දුන්නා නම් ඒව අපිට ලැබීමක් හැටියට ලැබෙන ක්‍රමයක් තියෙනවා. කෙනෙක්ගේ මාධ්‍යයෙන් හරි ලැබෙනවා. අපි කෙනෙක්ගෙන් අර වංචා කරා නම් හොර වැර වංචා කරලා එහෙම තියුණා නම් අපිට කවදා හරි ගෙවන්න ක්‍රමයක් හැදෙනවා. ඕක වළක්වන්න බෑ. ඉතින් එතකොට ගන්න තියෙන එක මරවල හරි ගන්නවා. දුක් දීලා හරි ගන්නවා. ඒකගේ හිත උණු වෙන්නේ නැහැ මොනවා වුණත්. ඔකල හැඳි ගියවුණා කවන්නේ නැහැ මට ගන්න තියෙන හැටි මම ගන්නවා ඔකගේ. ඔය අදහස වෙනවා. අර ගල් දෙනවා බියවිලා ඉවරනකම් ඕකේනවා. මොනවා හරි අපි දෙයක් කරදරයක් සිද්ධ කළොත් ඒකට කර්ම විපාකේ නැහැටි. බිම්බිසාර රජුරවන්ට වද දෙන එකේ සීමාවන් නැතුව ගියා අජාසත් රජුරවන්ට කර්ම ගෙවෙනකම්. කර්මයේ ගෙවිලා ඉවරනකොට තමයි හිතානුකම්පාව මතු වුණේ. පියා නිදහස් කරන්න කියලා මහා හයියෙන් කෑ ගහගෙන යනකොට මැරිලා ඉවරයි. කර්මයේ ගෙවිලා ඉවරයි. කර්මයේ ගෙවෙනකම් මම මේ පියාට නේද මේ අනපනවල දුක් දෙවන්නේ කියලා අජාසත් රජුරවන්ට හිතාගන්න බැරි වුණාලු. අර කර්මයේ ගෙවිලා ඉවරනා මරණය සිද්ධ වුණා. අර දැඩි වෙලා තිබිච්ච හිත කර්මයේ නිසාමයි ගෙවල්ට තිබිච්ච කර්මයක් පල දීලා ඉවරනකම් තමයි පුතෙක් වාසියෙන් ඉඳලා දැඩි හිතක් ඇවිදින් තිබුණේ. අන්න ඒ වගේ ඉතින් අපිට කරන්න දෙන්නේ කර්ම විසී අචින්තියයි. ඒකත් ඔය වගේ දෙයක්. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී අපි දකින්නේ ඉතින් අපිට කරන්න පුළුවන් යමක් තියෙනවා ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. ඒ වගේම යම් කිසි දෙයක් අපි කෙනෙකුට හිංගියක් හිංසාවක් හරි අවලක් අසාධාරණයක් හරි කළා නම් අනුගිද බලින් හරි කලාවලා ගත්තා වංචාවෙන් හරි ඇත්ත වශයෙන් අපි දැනගන්න අපි කරලා තියෙන අසාධාරණය. ඒකෙන් අපි අවංකව දැනුවත් වෙලා ඉන්න කාලේ අපිට කරන්න පුළුවන් යහපත කරගන්න පුළුවන් කාලේ අපි විසින් ප්‍රධානීව ඒ ඇති ණය ගෙවිය යුතුයි. ඒකට කරන්න පුළුවන් හොඳම වාසනාවන් තවත්තාවක් තමයි බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය තරම් සසරේදී ණය වෙච්ච අයට ගෙවන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ, ක්‍රමවේදයක් නැහැ ලෝකේ. මොකද මේ බුද්ධ ශාසනය තුළ කරන මොහතක චිත්ත ප්‍රහාදී බව අප්‍රමාණ වීන, අප්‍රමාණ කුසල. මොහතක සෙව්පසින් උපපස්ථානය කරත් ඒක අප්‍රමාණ, අප්‍රමාණ පිනක් කුසලයක් වෙනවා. අන්න ඒ නිසා සසරේදී කෙරිච්චර වන්දි ගවන්න තරමට යමක් හම්බ වෙනවා බුද්ධ ශාසනය තියෙන කාලෙක බෞද්ධයින්ට. ඒ නිසා හරි ලේසියෙන් ඒ අය පින් දහම් කරලා ওই ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මගෙන් අවිලක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් යම් කිලෝ සිද්ධ වුණා නම් අද මම මේ කරගත්තු පුණ්‍ය කුසල ආශිර්වාදයට විහිදිලා පැතිලා පිහිටලා ඊයයි සුඛිත මුත වෙලා කරදර නැති වෙලා යහපත වෙන්න මං වෙච්ච යම් කිසි අවුල් පාඩුවක් මගෙන් අලු පාඩුවක් වුණා නම් මේකෙන් ණය ගෙවිලා පූර්ණ වෙලා එයාට යහපත වෙලා මාවත් නිදහස් වෙන්න ඔය කියන අදහස අරගෙන අර ණය ගෙවා ගන්නවා. ඉතින් කොහොම කරගෙන යනකොට අප්‍රමාණ පින් කරන එකක් නිසා ඉතින් මුලින් මුලින් පටන් ගන්නකොට ඥාන විපවිත පින් තමයි හම්බ වෙන්නේ. පණහලා ටිකෙන් ටික දැනුවත් වෙන්න එයාගේ මනස ඥානාන්විත වෙලා කරන කියන දේවල් හොඳ දැනුවත් තේරුම් බලන් කරන්න පටන් ගන්න කාලයක් එනවා. ඒකෝ ඥාන සම්පවිත වෙනවා. ඥාන සම්පවිත පිනක් සිද්ධ වුණාට පස්සේ තමන්ට ආත්ම ලාභයක් බලාපොරොත්තු නොවි ඒකාන්තයෙන් මගින් උනා නම් අවඩක් අවිට මං ගිවිය යුතුමනේ. අන්නේම අදහස් එනකොට ඒක සතුරු හිතකුත් ඇතිලා එහෙම කරන්න අවස්ථාවක් ලැබීම ගැන නේද සෝමනස්ස සාගත ඥාන සම්පවිත මහා කුසල් හිතක් නැගිනවා. පළවෙනි කුසල් හිත. ඔන්න ඕක ලැබුණොත් එහෙම යම් කෙනෙකුට හරියකමන ණය ගවා ගන්න පුළුවන්. සෝමනස්ස සාගත ඥාන සම්පවිත මහා කුසල් හිතක් පහළ කරගන්න හැකියාවක් ලැබුණොත් යම් කෙනෙකුට අන්නේබඳු හිතකින් කුසලයක් කරලා මහ පිනක් කරලා ඒක අනුමෝදන් කරලා අනන්ත සංසාරයේ පටන් මගින් අවිට අසාධාරණටි ගෝචර වෙච්චාට මේ අපි මේ කරන පුණ්‍ය වාසනාව කුසල වාසනාව විහිදිලා පැතිරිලා පිහිටලා සුඛිතමිත වෙලා මටත් ඒ නයින් නිදහසෙන් ලැබේවා කියලා ආශිර්වාද කරලා අදිෂ්ඨාන කරලා ඉදිරි පින් දෙනකොට පින් අනුමෝදන් කරවනකොට අන්නේ වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා එකපාර ඔතෙන්ට එන්නේ කොහොම හරි මාත්මයකින් බේරෙන්න මට හරියට අපල තියෙනවා, කරදර තියෙනවා, හාවුදුරු කියලා මේ අපල කරදර කියලා ඉන්නේ ඉතල කාට හරි කරපු හිංගි හිංසාලු. ඒකත් මම විශ්වාස නම් කරනවා. බලමුකෝ ටිකක් කරලා බලලා කියලා උපේක්ෂා සහගතව එනවා. සමාර්ථින් ඕක වැඩිපුර තේරුම් ගන්නෑ. ඒකේ කෙනාත් කියන්නේ හොඳයි කියලා. එහෙම කිව්වා ඥාන විප්පවිත්තයි. ඥානේ දැක්කල නෙමෙයි ඉන්නේ. කවුරුහක් කියනවාට කොරනවාට ඔහම ඇවිදිලා බලමුකෝ මාත් එහෙනම් ටික දහස කියලා පූජාට එහෙම සම්බන්ධලා කියලා එනකොට සෝමනස් එතන උපේක්ෂා සහගත ඥාන විප්පවිත සසංකාරික කියන සිතගෙන අටවෙනි කුසාසිතේ පල්ලෙහා මේක. හැබැයි ඕක මදි. අර සසරේදී වෙච්ච පව් වලට වන්දි ගවන්න මදි. බාරම හිතකින් ලැබූ පිනකින් වන්දි ගවන්න ශක්තිය මදි. අන්නේ හැම වුණාම පූජා 100ක් තිබ්බා. එකතු වෙච්ච ශක්තිය බලපුවාම අර සෝමනස්ස සහගත ඥාන සම්පවිත මහා කුසල් හිතකින් යුතුව කලිතු කරගත්ත කෙනාගේ අහලකට ලං කරන්න බෑ. පූජා 100ක් තිබ්බත් ගත එකතු කරගත්ත පින් ප්‍රමාණි. ඒ තරම් බලවත් වෙනවා සෝමනස්ස සහගතව ඥාන සම්පවිත හිතකින් එළිය කරගන්න පුළුවන්. ඉතින් හැමලාම බල අහන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, හේතුඵල න්‍යාය දකින්න ඕනේ. ඒතකොට ඥාන සම්පවිත වෙනවා. ඒතකොට තමන්ට සතුටු වෙන්න පුළුවන් දෙයක් ලැබුණා කියලා දන්නවා. ඒ කාන්ත මාර්ගයක්, සත්‍ය මාර්ගයක්. එහෙම දැක දැක චිත්ත ප්‍රසාදී ඇති වෙන සෝමනස්ස සහගතව ඥාන සම්පවිතව තමන්ට කිසිම ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නිපදාන කරෙන්නේ නෙමෙයි. තමාගේ යුතුකම සලකලා තමාගෙන් යම් කිසි අවලක් වුණා නම් වන්දි ගිවිය යුතුමයි කියලා තමන් ඒක දැනගෙන ওই විදිහට කරනකොට මං කොහොම හරි නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේ මං ඉතින් කීච අවලට වන්දි ගියවලා කියලා අදහස් වෙනකොට තමාගේ ආත්ම ලාභයට වංචා කරන්නේ නැහැ. එතකොට අන්න ඒතර මහා බලවත් හිතක් බලටපත් වෙනවා. අන්න එහෙම එන හිතෙන් එනකම් ඉතින් කටයුතු කරගන්නාට ඉක්මනින් ලැබීමත් ලැබෙනවා. හැබැයි මේ ශාන්තිය ලැබිලා ලැබෙන්න පටන් ගත්තොත් හරි ගියොත් ඥානියත් වැඩෙනවා, ලෝකේ අසාර බවත් වැටහෙනවා. හැබැයි ලැබීමත් අසීමිත වෙනවා. කර්ණකින් රැකී ලක්සා කැරේ කැරේ විවිධාකාරයෙන් එනවා. දැන් කොච්චර ලැබුණත් දැන් උද්දාමිකුත් නැහැ. ඉතින් එච්චර මට ඕනෙත් නැහැ ලැබුණත් කියලා එහෙමත් අදහසක් එනවා. නමුත් ඉස්සර තිබිච්ච ප්‍රශ්න බලා ඉඳදී නිරාකරණය වෙලා යනවා. හැබැයි එකපාර වෙන්නේ නැහැ කිව්වොත් නෝකයි. ඥාන සම්පවිත තත්ත්වෙ දෙන්න කලාව බනහලා අර්ථවත් දහම් තෝරාගෙන දහම් විමර්ශනය කරලා එහෙම හැකියාව ලැබෙන්න ඕනේ. ඒතකොට තමයි ඔය හරි ගිහිලා ඉන්නේ. ඉතින් ඒකෙන් පුළුවන් තරම් දුරට කටයුතු කරන ගමන් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙමින් එහෙම දහම් ගැටලු නිරාකරණය කරගනිමින් දහමින් පෝෂණය වෙමින් එහෙම කටයුතු කරගන්න මේ ශක්තිය ලැබිලා හරි ගිහිල්ලා එනවා. එහෙම සත්‍යගත කරගන්න ඕනේ. ඔව්. ඔවුන්ට දරුවෙක් අද උසල බල මල එන්නේ. ඔව්. ඔවුන්ට දරුවෙක් ඉපදුනාම ඔව්. එයාගෙන් ලැබෙනවා ඊට පස්සේ දරුවෝ කියන එයාගෙන් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඔව් ඔව්. ඒක තෝයගේ සම්බන්ධ ඒක තේහිම තමයි කියන්නේ. සමහර දරුවෙකුගෙන් ලැබීමක් එනවා. සමහර දරුවෙක් අහම තියෙන ලැබීමක් නැති වෙනවා. ඔය ඔහම හේකුත් තියෙනවා. වාසනාවන්ත දරුවෝපත් අවාසනාවන්ත දරුවෝපත් මෙහෙමත් වෙනවා. සමහර දරුවෝ ආපුහම කිරි ඉතිරෙන්නේ හරියනවා දෙමාපියා. දැන් එහෙම වෙන්නේ කොහොමද? දැන් අපි හිතමු යම් කිසි දරුවෙක් ඉස්සර අධ්‍යවල එක පවුලක කෙනෙක් වෙලා එක්කෙනෙක් ප්‍රධාන වෙලා දානියක් දෙන්න ලැහැත් තියෙනවා. එයා කියනවා අනේ අනේ කවුරුත් එක්කලා සම්බන්ධ වෙන්නක මම අද දානියක් දෙන්න හදන. එයා ප්‍රධානයි. හා හා කමනේ බොහොම හොඳයිනේ. ඒවා බොහොම හොඳ වැඩ. අපි සම්බන්ධ වෙන්න. අර කියමහල අනික අය සහයෝගය දෙනවා. දැන් සහයෝගය දුන්න කෙනේ බැරිලා හරි අනාගත කාලයකදී එයා ඉපදිලා ඉන්නකොට මව්පියන් හරියට මෝරපු කාලේ වෙනකොට අර පින කරපු කෙනා ඊට එහා ඉඳලා මැරිලා එනවා. දැන් එයා දරුවෙක් වශයෙන් උපදින්න තැනක් හොයන මට්ටමේ කෙනෙක්. දැන් එයාට ආධාර දුන්න එකතු වෙලා වැඩ කරපු එකේ පිනක් කරමු අනික් කෙනේ පියා වෙලා මව වෙලා ඉඳ හේතු ලබලා තියෙනවා. ඔන්න ඔතන කර්ම වේගින් ක්‍රියාත්මක වෙලා උප්පත්තිය දෙනවා. දැන් ආපුහම ප්‍රධාන වෙච්ච එකනා ආවම ප්‍රධාන වෙච්ච එකනා ලැබිච්ච මහා ධන වේගයේ ලැබීමේ සම්පත්තිය දානීය දුන්න එකේ පළවෙනි තැනේ තිබිච්ච එක සුදාල්හම් වෙච්ච නිසා පුතා ඉපදිනා පුතා නිසා සාත්තරයි අමරයි මහා වාසනාවක් වෙනවා. අම්මා තාත්තා ඉස්සෙල්ලා සහයෝගය දුන්නායි. පුතා වෙලා උපන්නේ ප්‍රධානව පින කරපු කෙනා. අන්න එහෙම වුණොත් එහෙම ඊළමයා උපන්නාව කියනවා. ආවල් පුතා උපන්නාට පස්සේ තමයි අපිට හරි ගිය කිරි ඉතිරෙන්නේ හරියනවා. ඊට පස්සේ ඊළමයාගේ වාසනාව. ওই දෙන්නගේ වාසනාව වෙන ක්‍රමී. ප්‍රධාන වෙන එකක් තියෙනවා. ප්‍රධානීට හරි ප්‍රධාන වුණොත් එයාට ප්‍රධාන තැන. උප්පත්තියේදීත් එයාට ප්‍රධාන හිමිකම. ඒකට සහභාගි වෙච්ච අය එයාගේ පිරිස වෙලා හිමිකම් ලැබුණා යාස්රේ. ওই හිමිකම ලැබෙන්නේ ওই විදියට. සමහර වෙලාවට එක්කෙනෙකුනා වාසනාවන්තය කියලා උපදිනවා. එයාගේ කටයුතු කරන සේවක මණ්ඩලයට එකතු වෙලා එකතු වෙනවා ආධාර කරපුවා. ඒ ඇයි තමන්ගේ සේවකයෙක් වශයෙන් කටයුතු කරන අර ප්‍රධානියාගේ තිබෙන නැනනුවන එයාගේ තියෙන කාර්යක්ෂමතාවය එයාට තියෙන හිමිකම නිසා එයාගේ ව්‍යාපාරයේ දියුණු වෙනකොට ඒක කටයුතු කරන ඉස්සෙල්ලා ආධාර කරපු අයට අරයාගෙන් තානමාන හම්බ වෙනවා පරි වැඩි වෙනවා ඒ යටත් ඒ උදව්ව හම්බ වෙනවා. එහෙම විලත් ඒ තමන්ගේ නායකයාගේ ආශිර්වාදයෙන් ඉන්න පිළිතර හරියනවා. ඔය යන්නේ ඔය ක්‍රමෙට. හොඳ පැත්තත් ඒ වගේ නරක පැත්තත් ඒ වගේ. අන්න අරුම් පන්නගම්මු ගෙදරින් ඒකෙනි ප්‍රධාන වෙනවා. ඔව් පන්ලම දාන්නට ඔවුන් හිටියොත් එහෙම කවදා හරි මේ ගමම අල්ලනවා. ඊර්ෂ්‍යාව අසත්පුරුෂකම මුල් කරගෙන ওই විදිහට අදහස් අරගෙන කාට හරි හිඟි කළා පන්නනවා ඒකෙනි ප්‍රධාන වෙලා. අනිත් පිරිසක් ඒකට හවුල් වෙනවා. ඔන්නෝම විලාහෙන් පාප කර්මයක් කරලා තිබුණොත් ওই පාප කර්මී විපාක විඳින්න ඇවිදිලා හිටන් ඊළඟ අධ්‍යායකදී අර උදව් දුන්න කට්ටියට දරුවෙක් කියලා උපදිනවා අර ප්‍රධාන වෙච්ච එක. අර ගෙවල් වලින් ගෙදර දොර දාලා පන්නා දවන්න උදව් කළේ ප්‍රධානිය. සහාය දුන්න කෙනාට දරුවෙක් කියලා උපදිනවා. ඒක උපන්නෝ තිවිච සේරස ඔක්කොම එකගේ මාර්ගයෙන් විනාශ වෙලා යනවා. අර සහාය දුන්න කට්ටියට මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. කර්ම වේගයේ හැටි. ඒක අචින්තය 20ක් කිව්වේ ඒකයි. අති සූක්ෂම සංකීර්ණ විෂයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මේ විදිහට මහ බුදුමාකාර විදිහට තේරිපත් විලා එන එක තමයි කර්ම විෂය. එහෙම තමයි ඉන්නේ. ඉතින් හොඳ නරක දෙකම හම්බෙන්න ක්‍රමවේදයක් තියෙනවා විදිහට. දැන් මේ කියන්නේ නමුත් අපේ පවුලේ බිරිඳගේ හෝ දූතරුවන්ගේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් වීමට ආරාධනා නොකිරීම නිසා එම අයගෙන් අපට යම් අහිතකරතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා මේ අහන්නේ. ඉතින් මේකයි වැඩිදී යම් කිසි අවස්ථාවක හිමිකම් තියෙන කෙනාගෙන් තමයි මියගේ ඥාතීන් බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි විදිහකින් එහෙම යම් කිසි අපේ ගෙදරට ඥාති හිතයිසි කියන නොවන කෙනෙක් අපිට එකතු වෙන්න බෑ. කොහොම හරි එක ඥාති එක හිතයිසි නැන අනිකෙනිකාවත් මේ කවුද කාගේ අපි අඳුරන්නේ නැහැ පල්නගනි මේක මොකෙක්ද දන්නේ නැහැ විශ්වාසය තියන්නවත් බෑ හිතවත්කමකුත් නැහැ යාතිත්වයක් නැහැ දෙකේම සම්බන්ධෙ නැහැ නේද තියාගන්නේ නැහැ ගෙදර වැලකාරී කියලා හිටියත් විශ්වාසයක් තියෙන කෙනෙක් තමයි වැඩට තියාගන්නේ විශ්වාස නැත්නම් ඔන්න මිනිහා යවලා නිකන් හිටලා ඔක විශ්වාස නැහැ කොයි ඉල්ලේ කලාවලා නෑයි මට නම් මිනිහාගේ චරිතය හැදිරෙන හැටි පේන්නේ නැහැ විශ්වාස නැහැ අදහසක් එනවා යවන්න හිතෙනවා යවලා නිකන් ඉන්න මොන හරි එම් ක්‍රමයක් ඉදෙනවා හිමිකම් තියනවා නම් කොහොම හරි ලං කරගන්න හිතෙනවා. ඒක රටාව එහෙමයි. සමහර වෙලාවට අම්මා තාත්තා දරුවන්ට කන්න බොන්න දීලා මැරිලා ගිහිල්ලා ඒගොල්ලෝ බේපත් වුණා. ඒගොල්ලෝ නීචේ වුණා. නීච ගති නිසා බල්ලෙක් වෙලා වැල්ලියක් වෙලා උපදින්න පුළුවන්. හැබැයි කන්න දුන්න ළමයින්ට හිමිකමක් තියෙනවා. ඒ දීපු හිමිකම ඒ විලාසෙ මොකද කරන්නේ? පාරේ ඉන්නවා දැක්කොත් එහෙනම් අනේ මේක නම් දාලා යන්න බෑ. අනේ අරයි යම් බලන්නකො ලස්සනයි. අනේ මේ වේ නැද්ද දඟලන හැටි නැටවනවා නැ නැටි. මොනවා හරි කියලා උසාගෙන ඉඳී දෙනවා. ඒක ඉදේ තරගින් විශ්වාසය ඇතින්නේ තොම. බලනකොට දවුන් දන්නේ මේ අම්මයි තාත්තයි මේ උසගෙන ඉන්නේ කියලා. නැවත හාරී ආදරෙන් ඉවයිවා මේ වැඩියා කී කී අරගෙන ඔය හැරින්න බලු වැඩියාර කානුවක් හරින්නේ. ගෙනහලා නාවල හොඳට හදනවා හිමිකම එන්නේ හැටි. ඔය ක්‍රමවේදය. ඒ වගේ මේ හිමිකම නිසාම කියන්නේ ගහවුවත් මොනවා කරන්නේ නැට්ටවලා නා දෙක නැමි නැමි අසර මෙසින් ගෙනහලා පැටියා. ඒර අම්මා තාත්තා හරි හිටියනම් සසරේ තියෙන ගරු දෙන්නේ නා ආකාරය. සම්බන්ධතාවයන් ගොඩනගෙන ආකාරය. ඔහොම ක්‍රමයක් තමයි එන්නේ. ඉතින් හරි අමාරුයි හිතාගන්න අපි දන්නේ නැති පැටි වල හැටි. එහෙම විවිධ ක්‍රමවේද තියෙනවා. එක සිද්ධියක් අපි දැනුවත් සිද්ධියක් තියෙනවා. ඔය අමනුෂ්‍ය ආදීන් අල්ලන්නේ යම්කිසි ක්‍රමවේද තියෙනවා මේ වේද මන්ත්‍රවල. යම්කිසි කාතරයක් හිංගියක් කරන අමනුෂ්‍යෙක් එහෙම හිටියොත් ඒක අල්ලලා ඉවරලා හිටන් ඒ විදිහට යම්කිසි විදිහට යම්කිසි ක්‍රමයක් තියෙනවා. කුප්පියවල දාලා රාමියා හුලන්න වදින විදිහට වහලා තියලා යන්න බැරි වෙන්න හදලා හිටන් ඔය මුහුදේ දානවා රාමියා කියලා ක්‍රම. එහෙම ඒවා ක්‍රමයක් තියෙනවා. ඒක වේද ශාස්ත්‍රය. එක ස්ථානයකදී යම්කිසි එහෙම කරදර කරන අමනුෂ්‍යෙක් ඉඳලා ඔය කට්ටාණි විදිසල්ලාව අල්ලලා අර ක්‍රමයට කෝපියක දාලා ගිහිල්ලා ඈත මොහොතට විසිකලා අර තිබුණ කරදරේ සමනේ වුණා. මොකද දැනගන්නේ නැහැ ගල් ගහනවා වැලි ගහනවා බත්ඇලිය දසුචි දානවා මේ වගේ දෙවිච්ච දෙනක් මොනවත් විවාහයක් ආදී කරගන්න බැහැ කරදර තිබුණා. අන්තිවර මොකද කරන්නේ ඒ වුණාට පස්සේ සකස් වෙලා ළමයිගේ විවාහ මංගල්‍යකුත් සකස් වුණා. දැන් කරදර මොකුත් නැහැ. විවාහ මංගල්‍යයට මාළු වාගයක් ගෙනා ලොකු මාළු ටිකක් ගෙනහලා හදන්නලා හදලා මාළු වාගේ බඩපල්ලා බල්ලර කුප්පියක් තියෙනවා. ඒක ගෙදර කට්ටිය දන්නේ නැහැ. ඒ මිනිස්සුයා බලන්නේ මේක තැලුවා මොකද මේ කුප්පිය කියලා. ඉදාම ඇවිස්සන හිටියා වාගේ. දැන් කොච්චර හවුමා ගිහින් තියෙනවා. මේ කුප්පිය විසිකරාට පස්සේ එක්තරා මාළුවේ ගිල්ලා. මාළු දැලකට මේ මාළුව අහු වුණා. අහු වෙච්ච මාළුකාරයෙන්ගෙන් ඒ ගමේ ප්‍රදේශයෙන් මිනිහා මාළු ගෙනට ඒ මාළුගුන්ට ඒක අහු වුණා. එතනින් මවුල් ගෙදරට මාළු ගෙනට ඒ මාළුව අහු වුණා. ඒකගේ බඩපල්ලවල අමනුෂ්‍යයා වල දෙන්න අහු වුණා ආයිතරය. අන්න කර්ම බලවේගය වාන කැරකිලා එන හැටි. මම ඒකයි පෙන්වන්න ගියේ. කොහොමද මේ සකස් වෙන්නේ? මේ සම්බන්ධය අපි දැනුවත් කරනවා. අර මාළු අල්ලන මිනිස්සු දැනුවත් දැල දැමෙත් නැහැ ඒක අල්ලන්න. අර කුපිය ගිරිලා ඉඳ මාළු අල්ලන. කවුරුවත් දන්නේ නැහැ කුපිය වැටුණාද මඩේ ඉරුණාද මාළුවේ ගිලාද කියලා. නමුත් මේ සිද්ධ වෙච්ච ක්‍රමවේදයක හැටි. අර ගෙදෙට්ටම කැරකිලා ආපහු ඇවිදිලා ආයෙත් ඒක නිදහස් වෙලා අර විදිහට අර ආයි මගුල් බෙද කන්න හම්බුන්නේ අර මහා උරුල රඳුනා ඉතරියක් අර හිටියට වැඩි දරුණු වෙලා. ඔන්න ඔහම ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ දැන් අපේ කතාව තියෙන බක්කුල කියන හාමුදුරු එක අවස්ථාවකදී මහා මාළුවේ ගිල්ලලු පොඩි ළමයක් ආවා. ගිල්ලට පස්සේ මේ මාළුවා මිනිසුන්ට දැල් වලට අහු වෙලා ගෙනහලා බලපුවා. ලොකු වෙන බඩ පිඹිලා තියෙනවා දැකලා මේ මොකද්ද එච්චර මේ බඩ ලොකු මේකගේ බලන් දොර කියලා බඩ පළපුවාම ළමයාට සිහිය ආවා. බක්කුල හාමුදුරුව මරන්න බෑ. පස්චිම අධ්‍යාය උපන්නයි මොන යංගත් මරන්න බෑ. හරි හතර පත් වෙලා මිසක් එහෙම ක්‍රමයක් ඒ තියෙන්නේ. එදා උන්වහන්සේට කර්ම විපාකයක් වශයෙන් වර දුන්නත් ඒ මොහොතේදී බඩේදී මලී නෑ මාළුවා ගිලලා. ඊට පස්සේ බලපාර ගහම එළියට ආවලා පස්සේ ළමයාට දිහි වෙලා නැවත ඒ දරුවා හදාගෙන ඔය බක්කුල හාමුදුරුවගේ මුල් අවස්ථාව කතාවක් ගැන හදාව කියලා. මෙහෙම අවස්ථා තියෙනවා. ඔය සංකීර්ණ කියන හාමුදුරුව මව්ගේ බඩේ ඉන්නකොට මව් මලා. ඊට පස්සේ මිනිය පිච්චුවා. අර ගැව පිච්චුන්නේ නෑ. ඒ අතිවිච අමෝර්තිවිච මස් ගැබ. ඊට පස්සේ ඒක බලපුවාම ඒක ඇතුලේ අර ගෝඩි දරුවා කාලේ සංගීත හාමුදුරුවන්ගේ ලදරු කාලේදී ඒකේ හිටියා. අර කෝටු වලින් අයින්වට කනක වැදිලා ළම ඒ කොඩියා දරුවායි කන තුවාල වුණා. ඊට පස්සේ කන් කොට වුණා. ඒක උල්ගේ තමයි සංගීත කියලා ඉතින් කියන්නේ කන කුඩා හාමුදුරුව කෙනෙක්. සංගීතේලා සංගීත වුණා. කන කැඩිච්චින්ද ඒ නම හැදුණා. කලකලිච්ච හාමුදුරුවගේ තමයි සංකීච්ච හාමුදුරුවගේ. ඉතින් අරිහත් වෙලපත් වෙන්න ඒ කාන්ති හේතු වාසනා තියෙන අය ඒ වගේ අවස්ථාවක මරන්න බෑ. කර්ම වේගයන්ගේ හැටි වගේ කිව්වේ. ඉතින් එහෙම කරගෙන මේ කාලෙත් දැනගන්න තියෙච්ච දේ තමයි අර අමනුෂ්‍යයා සම්බන්ධ කරපු අර කුප්පිය ගිලව මාළුවා ඒ කිදෙට මැවිදilla නැවත වාරයක් ආපහු ආව ක්‍රමවේදී. ඉතින් මේවා අපිට හිතාගන්න බෑ කොහොමද මේ විදිහේ කර්ම ශක්තියේ ක්‍රියාවලිය. දැනුවත් වෙනවා නෙමෙයි අපි දැනුවත් කරන එකක් නෙමෙයි. කර්ම ශක්තිය මෙහෙම මහා සියුම් ක්‍රියාවලියක ක්‍රියාත්මක වීමා සිද්ධ කරන බලයක්. ඉතින් අපි දන්නේ කොයි මොහොතේ කොයි ආකාරයෙන් කර්ම වේගයක් අපි කරලා එනවද. අපිට හිතලා බේරින්න හැදුවාට හරි අමාරු දෙයක්. ප්‍රයෝග සම්පත්තිය කරගන්නත් ඒ தත්ත්වයේ ඉක්ම වූ මහා ඥාන ශක්තියක් ඇති. කර්ම විපාකයන්ගේ පවා බලවේගයේ මැඩපවත්තන්න පුළුවන්. එහෙම කරුණා මෛත්‍රී මහා බලවත් ගුණයක් පහළ කරගත්ත උත්තමයන්ගේ මාධ්‍යයෙන් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා තමයි කෙනෙක් ඒබන් ශක්තියකින් ගැලවෙන්න මාර්ගය පාදා ගන්න. හරි අමාරුයි. එහෙම තනියෙන් ඕවාගේ තැනකින් බේරිලා එන්න. ඔය කර්ම ශක්තිය මෙහෙයවන්න එක අපිට හොයන්න බෑ. හොඳර කියන නරකට මෙහෙයවෙනවා, නරකට කියන හොඳර මෙහෙයවෙයි. ඉතින් එහෙම ක්‍රමවේදයක් නිසා හිතා ගන්න අමාරුයි කර්ම ශක්තිය කොහොමද කැරකිලා ඉන්නේ. අපි කවදාවත් කැමති නෑ නරකක් කරගන්න. නමුත් අපි කරපු යම් කිසි කර්ම වේගයක් තියෙනවා නම් ඒකට නරක විපාකයක් එනවා නම් අපි හොඳක් කරන්න වාගේ හේර පැටලියම තමයි නරක කියලා අහුවෙන්නේ. කොහොම හරි කොටු වෙන ක්‍රමයක් හැදෙනවා. කවුරු හරි ලාභයට බඩුවක් විකුණනවා. හරි ලාභයිද කියලා උස්සගෙන ඉන්නේ. තමන්ට විනාශයක් එන සල්ලි ටිකක් ඉවරයි බලුත් වේලක වැලකුත් නැහැ. කාගේ හරි හැවරුමක් රහවිලා විනාශ වෙලා යනවා. එහෙම අදහස් තියෙනවා. අපි දන්නේ නරකක් පළ දෙන ක්‍රම. හොඳක් බලාපොරොත්තු වෙන කරන එකකින් නරකක් සිද්ධ වෙන වැඩක් ඉදිනවා. වැළුවා හොඳ කුඹුරක් හම්බ වෙනවා. ගොවිතැන් කරන්නලා දන්න කෙනෙක් ඉන්නවා. බෑ ඉතින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. කීයක් හරි හම්බුනහම තරුමෙට කරුමෙට කියලා හරියන්නේ නැහැ. ගොවිතැනක් හරි කරලා අපි හරි සම්බ කරගන්න එපා කියලා හිතෙනවා ගොවිතැනක් කරන්න. ආහාර කිනායි කුඹුර බදු ගත්තා නම් හොඳ ආදායමක් ගන්න පුළුවන් ටිකක් උත්සාහ කළා වැඩ කරන එක විතරයි තියෙන්නේ. හොඳ පැයෙන කුඹුර කියලා ගන්න. අපි දන්නේ නැහැ ඉදිරියට මහා නියං කාලයක් එන්න තියෙන. කුඹුර හදලා වැක්කිරුව විතරයි පායන්න පටන් ගත්තා. වතුර හිඳිලාම ගියා. දැන් මොකද වෙන්නේ? වීදං කළා අන්තිවර අත විහිදාගෙන නිකන් ඉඳ වෙනවා. අන්න තමන්ගේ තිවිච් එකත් ඉවරයි. වැඩියෙන් ගන්න ගියා මොනවත් නැතුව ගියා. මේ කර්ම වේග මෙහෙම එනවා. ඒ විලාදී අපිට තේරෙන්නේ නැහැ අනාගතයේදී මෙන්න මේ වගේ තත්ත්වයක් උදා වෙනවා. අපි කරගත්ත වැඩට මෙන්න මෙහෙම හානියක් වෙනවා කියලා පේන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලින් පාප කර්මයන්ට විපාක විඳින සිද්ධ වෙනා මේ ප්‍රවෘත්ති විපාක. අපි කොච්චර සුද්ධ ඇතුව කරගන්න හැදුවත් අන්න එහෙම බේරෙන්න බැරි තැන නිසා තමයි කියන්නේ න අන්තලිකේ න සමුද්ද මැද්දේ න පබ්බතානම් විවරම් පවිසති ආදි වශයෙන් න විජ්ජතිසෝ జగතිපදේසෝ යත්ති තිතං මුංචතු පාපකම්මං ආදි වශයෙන් පෙන්වනවා. මේ පාප කර්මයකින් මිදලා ඉන්න අහතේ හිටියත් මෝදේ හිටියත් පරුවත කුහරේ හිටියත් මොන జగතෙකේ දේශයක හිටියත් බෑ මේකට කොටු වෙනවා කිය. ඒ මොකද ඒවා ඉන්නේ ඔන්නෝම නොපෙනෙන පැත්තකින්. අපිට දැනගන්න බැරි පැත්තකින් පාප කර්ම හෝ පුණ්‍ය කර්මත් එන්නේ එහෙම. හිතන්නේ බැරි විදිහේ දෙයකින් කැරකිලා එනවා. බොහෝ කොටම නරක දේවල් ඉන්නේ. හොඳ මූණුවරකින් කොටු වෙන්නේ නරකට. හොඳ පැති එනවා. නරක දුක්ඛිත මූණුවරකින් අවසානයේ හොඳයි. එහෙම ක්‍රමවේද තියෙනවා. වැඩි හරියක් එහෙම කොටු වෙනවා. මේ හොඳක ආකාරයෙන් ඇවිදලා සිද්ධ වෙනවා නරක. නරකක ආකාරයෙන් ඇවිදලා පස්සේ හොඳ සිද්ධ වෙනවා එහෙමත් තියෙනවා. ඉන්නේ එකයි ඒ කර්ම වේගියන්ගේ හැටි ඉතින් ඒවා දකින්න ඕනේ. ඒ වගේ මේ බිරිඳගේ දූ දරුවන්ගේ ආදි වශයෙන් කියන්නේ අපි දකින්න ඕනේ මේ ඥාති හිත චීත්වය කියන එක හට ගන්න හැටි. සසරේ කරපු උදව් උපකාර සම්බන්ධතාවය එන හැටි. මෙන්න මෙහෙම සම්බන්ධතාවය ආපු කෙනෙකුට අපි අද ඥාති හිතයි සී කියද දැක්කේ නැතුවට ওই සම්බන්ධයේ හිමිකම තියෙනවා, ඒ ලබන්න හිමිකම තියෙනවා. කකුසඳ බුදුරයන් වහන්සේ කාලයේදී තිබිච්ච නෑදෑ හිතවත්කමේ සම්බන්ධේ, නෑද ඥාති සම්බන්ධේ බුද්ධාන්තර හතරක් ගිහිලා තිබිලා හිටන් කොච්චර ඉපදිලාද අද්භව කීයක් ගෙවලා ගෙවලා එන්නේ ඇද්ද? අර පෙරේතය බිම්බිසාර රජුරවගේ ඥාතීන් කියලා කවුද දන්නේ? ලෝතරා බුදු පියාණන් වහන්සේලා මේක දැලගෙන කිව්වා. කාකුසාද කොණාගම ආදී කාශ්‍යප කියන බුදුරයන් වහන්සේලා පහළලා කාශ්‍යප බුදුරන් වහන්සේගෙන් අහනවා අඬාඬාර පෙරේතය. අනේ ස්වාමීනි ලෝතරා බුදුන් වහන්සේනම පහළ වෙලා උන්වහන්සේගෙන් අපි උන්වහන්සේට ගෙන දන් වැඩි අවිස්වාය ඒවා ගණන් ගත්තේ නැහැ, පින්පව් ගණන් ගත්තේ නැහැ. පලෙන් උදුරාගෙන කාලා අපිට වෙච්ච කරදරේට අපි මල පෙරේතිය වෙලා දුක් විඳ තත්ත්වයටපත් වෙලා මෙහෙම දුක් විඳිනකොට මේ බේරෙන්න උන්වහන්සේ හම් වෙන්න ගියාම උන්වහන්සේ අපේ තත්ත්වේ බලලා කිව්වා මේ කාලේ නම් කරන්න දෙයක් නැහැ, මතු කොණාම ගමන කියලා බුදුවරේ පහල වෙනවා. අන්න ඒ කාලේට පෙනී සිටලා උන්වහන්සේට කියපල්ලා කියලා. අපි මේ බුද්ධාන්තරේ බලා හිටිය දුක් විඳින්ද බලාදිර උන්වහන්සේ පහළුණාට පස්සේ උන්වහන්සේට අපි කියා හිටියා. උන්වහන්සේ කියලා මතු කාශ්‍යප කියලා බුදුරන් අහතේනවා පහළුණා උන්වහන්සේට කියන්නේ. ඉතින් ওই කාලෙත් බුද්ධාන්තරේ කියලා බලා ඉඳලා අනේ උන්වහන්සේ හම්බුණා උන්වහන්සේ කියලා මතු ගෞතම නමුතු කරේ පහළුණා උන්වහන්සේට කියන්න කියලා. අනේ ස්වාමීනි අවිද පිලිසරණ නැද්ද කියලා මහා හයියෙන් වේගින් අඬලා දුක් වෙන පටන් ගත්තා උන්වහන්සේ අනුකම්පා කරලා දායන කම්පාවෙන් දැකලා කියනවා. අන්නේ කාලෙට උඹලගේ ඥාතියෙක් ඒ කාලේ හිටපු ඥාතියෙක් රජෙක් කියලා උපදිනවා. බිම්බිසාර නමින් රජෙක් වෙනවා. අන්නේ රජුරවන්ගේ මාධ්‍යයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට දානයක් දීලා පින් අනුමෝදන් වියල්ලා. යාර පිනිසිලව දැන් දීපලයි දාන. දැන් ඥාති හිතා සිටියේ කොච්චර කොහොමද දන්නේ? දැන් දුව පුතා ඥාති දෙනද? අපි සසමේ සම්බන්ධ ඥාතින් සතර වර්ගයේ ඥාති ගම අනාදීය පටන් ගිටපු ඥාති හිතා සිටින් ඔක්කොම අපි කියලානේ අනුමෝදන් කරන්නේ. අනාදීය පටන් අපිට ඥාති හිතා සිටින් වෙච්ච හැම දෙනා අද කෙවන්දු පුතේ කෙවන්දු භාවයේ කිරියක් කෙවන් තැනක ජීවත් හිටියත් මේ පිළ ලවාසු කිසොමිත වෙන්න කියලා අපි කියනකොට ඔන්න වාග් හිතුවයි ඔක්කොම අහුවිනවා. ඉනිතර කොතරකවත් කොහෙන් බැලුවා හරි අපිට කොට වෙලා ඉන්නයි ලබන්න හේතු ආසනාවන්තේ ලබනවා. හිමිකම් තියෙන කෙනා අර කොහෙන් හරි සම්මන්තාවයක් එනවා. ඉතින් අර ප්‍රේත රැල්ට කවදා හරි එදා අනේවිදු සිටුතුමා දන් දීලා පින් අනුමෝදන් කරනවා ඕන තරම්. නැවත එයා හම්බිලා වැඩිය කරගන්න බැහැ. මොකද හිමිකම් ඥාති හිමිකම් තියෙන්නේ බිම්බිසාර රජුරුවන්. නැත් බිම්බිසාර රජුරුවන්ගේ ඥාති සම්බන්ධයේ කොයි කාලේ බුද්ධාන්තර හතරකට එහා ඒ ඥාති සම්බන්ධය අපි ලබන්න පුළුවන්. මෙන්න මේකයි කියන්නේ ගනුදෙනුවක හැටි ගත්ත දෙන්න යම් කෙනෙක් උදව්වක් කරපුවාම උදව් ලබන්න හේතු ලැබෙනවා. සසරෙදී හරි ඔහොම වෙනවා. දැන් මෙහෙම ක්‍රමය. අද්භව ගණනකට ඉතෙල්ලා සැරියුත් මහ රහතන් වහන්සේගේ ඥාතිලා හිටව ප්‍රේතය පවා වෙණී ඉඳලා අනේ ස්වාමීනි අපිව බේරා ගන්න ඔබ වහන්සේට පුළුවන් අපිට පින් අනුමෝදන් කරන්න කියලා කියනවා. මොකද හිමිකම මීට පෙර මෙන්න මේ අද්භව ගණනකදී මම ඔබ වහන්සේගේ ඥාතියි. ඔබ වහන්සේ පෝෂණය කරලා තියෙනවා. එදා ඒසා මට ඔබ වහන්සේ දෙන යම් ශාන්තියක් එතන ලබන්න හේතු දිනවා කියලා කර්ම විපාක ඉදිරියේ පේන නිසා අමනුෂ්‍යය කියා තියෙනවා එහෙම. ඉතින් ඒ වගේ අපිට අපින් යම් කිසි පින් ලබන්න හිමිකම් තියෙනවා නම් යම් කෙරෙකුට ඒ කෙනාට පින් ලබන්න අපි මේ දෙන ක්‍රමවේදය තුළ ඔක්කොම ක්‍රම තියෙනවා. ඔය ඥාති හිතයි සීන් පිළිබඳව අනාදි සතරේ වලන් සහ සම්බන්ධුනේ ඥාති හිතයි සීන් කොච්චර ඇද්ද? මේ පින් බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඇද්ද? එහෙනම් ඒතකොට ඔය ඔක්කොම අහුවිලා. යම් යම් පින් දෙන ක්‍රමවේදයක් තියෙනවා සියල්ලම කොටු වෙලා තියෙනවා. ඒක සමාධියෙන් එන ක්‍රමයක් නිසා ඔකෙන් පැනපු එකක් නෑ. හරියටම අහුවෙලා තියෙනවා. අපි ඔය කියන කොයි පැත්තෙන් ගිහින් බැලුවත් පින් ලබන්න හේතු වාසනා තියෙනවා නම් ඒ සියල්ලෝම ඒ වගේම අපිට හා සම්බන්ධයක් ගන්න පුළුවන් සියල්ලන්ටම ඒ තැනින් කියවිලා තියෙනවා කොටු වෙලා තියෙනවා. යාට පින් ලබා ගන්න මග ඒවා දු වෙන්නේ නෑ. ඉතින් ඒ ක්‍රමවේද දැනගෙන හැම කරපුවාම කිසි ප්‍රශ්නයක් නෑ. ඒතර අවඩක් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් මෙයා අවඩ සිද්ධ වෙන්නේ ආ තියෙනවා. මොකද අපි ඒක හරියට දැනගෙන පින් දුන්නේ නැතුව ඔය සමහර අය තාත්තමලා තාත්තල ඉදලා පින් දෙනවා කියලා තාත්තල විතරක් නම කියලා පින් දීලා නිකන් ඉන්නවා. එහෙම වුණාම අර ඉන්න පරම්පරාවේට පින් දෙන්නේ අපි එල්ල කරපු නැති නිසා. යොමු කරපු නැති නිසා. අන්න එහෙම වෙනවා. ඒ වෙලාවට විවිධාකාරයෙන් ඒ අය දුක්ඛිතව ප්‍රකාශ කරනවා. කරදර කරනවා. අපිට දුන්නේ නැහැ කියලා කෑ ගහනවා. එහෙම විවිධ දේවල් තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් ඒක හරියට දැනුවත් පුණ්‍යානුමෝදනාවක් නමුත් දැනුවත් කරන්න ඕනේ. ඒක පිනක් බවට පත් වෙන විදිහට කරවන්න ඕනේ. ඒක විහිදී පැතිරලා පිහිටන ආකාරයට ඒ විදිහට හරියට කරවනවා නම් ඒ ප්‍රශ්න නැහැ. නමුත් ඒක නිකන් කරන්න බෑ. ඒකට ගැළපෙන විදිහෙම කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙන්න ඕන. ඒකයි කියන්නේ. ඒක තනියෙන් කරන්න පුළුවන් ගා නෙමෙයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුලේ හරියට ඒ පිළිවන් දන්න අලු ඒ පිළිවන් සමාධියක් ඒ පිළිවන් යම්කිසි ප්‍රඥාවක් ඒ පිළිවන් යම්කිසි පටිසම්භිදා ඥානයක් මෙහෙම තියෙන්න ඕනේ. එහෙම තියෙනකොට තමයි ඒව අලුපාඩුවක් නැතුව ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා මගේ පෑදෙන්නේ. ඒ ඇසුරෙන් ආපුහම තම තමන්ට ගාකරණයකනේ තමන්ගේ යහපත උදා කරගන්න විශාල පහසුවක් එනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා දුක නිදහසෙන් ලොකු වාසනාවක් ලැබෙනවා කිව්ව ඕකයි. ඉතින් සියල්ලන්ටම ඒක තනියෙන් ඕවා කරගන්න බෑ. මේ ඇසුරු කරලා කල්යාණ මිත්‍ර ඇසුරෙන්ම දැනුවත් වෙලා ඒ වාගේ මේ ක්‍රමවේද තේරුම් අරගෙන එහෙම කරගන්නකොට තමන්ට තනියෙන් කරගන්න ගියා නම් සියක් අවුරුද්දකින් ලබා ගන්න බැරි දැනුවත් කල්යාණ මිත්‍රයේ ආශ්‍රයෙන් පැයකින් ලබා ගන්න පුළුවන්. අන්න එහෙම හැකියාවක් ලැබෙනවා. මේ හැම තේරුම් වරන් කටයුතු කරගන්න ඕනේ.